ගරු සහන්පදී ඉතාන මැත්තම ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන රුඩු මන්ත්‍රීතුමනි විලා 9ක් තිබ්බේ දෙකක් දුන්නේ. නමයක් තිබේ
නමය අට වෙලා අත හත වෙලා අතින් දෙකක්
මුදල් අමාත්‍යංශයේ වැසිශේෂයට අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මුදල් අමාත්‍යංශය සඳහා 2024 ඇස්තමේන්තුවෙන් බිලියන 4621ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදම් හැටියට බිලියන 3099කුත් මූලධන වියදම් හැටියට බිලියන 1521කුත් වෙන් කළා තියෙනවා. මේ මං හිතන්නේ මේ මෙච්චර මුදලක් වෙන් කළාට රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා බිලියන 3919කුත් වෙන් කළා තියෙනවා. එහෙන් පුනරාවර්තන ගෙවීම යටතේ පොලිස් සඳහා බිලියන 2650කුත් මූලධන ගෙවීම යටතේ ණය සඳහා බිලියන 1268කුත් වෙන් කළා තියෙනවා. එතකොට මුදල් අමාත්‍යංශයට 2024 වැඩකරන ලැබිලා තියෙන මුදල බිලියන 701ක්. මේක සමස්ත අයවැයෙන් මුළු මුදල් අමාත්‍යංශය සඳහා වෙන් කරපු මුදල 59.04%. එතකොට පුනරාවර්තන වියදම් හැටියට අර බිලියන 701න් වෙන් කළා තියෙනවා බිලියන 448ක්. මූලධන වියදම් හැටියට බිලියන 253ක් වෙන් කළා තියෙනවා. මුළු වැයශේෂ 23ක් යටතේ මේ මුදල් වෙන් කරලා වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි කාලය අඩු වුණු නිසා කතාව කෙටි කරන්න සිද්ධ වෙනවා. අපි දකිනවා ගොඩක් වෙලාවට මන්ත්‍රීවරු 225ටම දොස් කියනවා. ඒක තමයි අද සමාජයෙන් හැම වෙලේකම අපිට ඇහෙන්නේ. හැබැයි මම කියන්න කැමති දැන් 2024 අයවැය අස්තමේන්තුව හදද්දි මේ ආදායම එකතු කරන විදිය පිළිබඳව අපිට මේ පණිවිඩය දෙන්නේ නැත්නම් මේ ලිඛිත ලියවිල්ල හදන්නේ රාජ්‍ය නිලධාරී මුදල් අමාත්‍යංශයේ ප්‍රමුඛ රාජ්‍ය ඒ ආයතන ප්‍රධානී නැතුළු නිලධාරීන් තමයි ආදායම කොච්චරද එකතු වෙන්නේ කියලා හදන්නේ. ඊළඟට 24 වියදම හදන්නේ මුදල් අමාත්‍යංශ ප්‍රමුඛ ඒ නිලධාරීන් එකතු වෙලා තමයි මේ වියදම මේ වැයශේෂ වලින් වෙන්කරන හදන්නේ. ඒ වගේම මේ මුදල් වියදම් කරන්නේ 2024 අවුරුද්දේ වියදම් කරන්නේ මේ රටේ අමාත්‍යංශ ඔක්කොම හරහා මේ රාජ්‍ය නිලධාරීන් ඇස්තමේන්තුව හදන්නේ රාජ්‍ය නිලධාරීන්, ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්නේ රාජ්‍ය නිලධාරීන්, ගෙවීම් කරන්නේ රාජ්‍ය නිලධාරීන්. ඊළඟට මේවා හරියට වෙනවද කියලා බලන්න අභ්‍යන්තර විගණන, ඊළඟට පළාත් විගණන සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ අය ඔක්කොම රාජ්‍ය නිලධාරීන් තමයි මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කියලාත් බලන්නේ. හැබැයි අන්තිමට හොරගම් කරා වංචා කළා දූෂණය කළා කියලා මේ මුදල් වියදම් කරපු විදිය වැරදියි කියලා චෝදනා වෙන්නේ මේ 225ට. අපි දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 3ක් පව වෙලා තියෙනවා, එක රුපියලක්වත් අපිට හම්බුනේ නැහැ. එතකොට අපි මොනවෙන්ද වංචා දූෂණ කරන්නේ? ඒ නිසා මේ 225ටම බණින එක සම්පූර්ණ අසාධාරණයි කියන එක මම මේ කියන්නේ. අන්තිමට ආයි කර කියලා එනවා රාජ්‍ය ගිලුම්කාරක සභාවට වැරදි හොයන්න කියලා. කෝප් එකට එනවා, ආයි කර කියලා පාර්ලිමේන්තුවට එනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් හැටියට මේ සම්බන්ධ වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා මම කියනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම රට බංකොලොත් වෙලා තිබුණු වෙලාවක, රටේ ජනතාව පීඩනයට පත් වෙලා තිබුණු වෙලාවක, රටේ ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තුමා එතුමා මුදල් අමාත්‍යංශයත් බාර අරගෙන
ඔබතුමා තව විනාඩියක් කාලයක්
මුදල් අමාත්‍යංශයයි ජනාධිපති ධුරයයි දෙකම තියාගෙන එතුමා මේ රටේ ජනතාව මේ මට්ටමට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නීති ආධිපත්‍ය රට තුළ ඇති කරලා රටේ ආර්ථිකය යම් ස්ථාවරයකට ගේන්න IMF එකේ සහයෝගය ලබා ගන්න ලෝක බැංකුවේ එවැගේම ADB එකේ JICA එකේ මේ සහයෝගය ලබා ගන්න කටයුතු කරපු නිසා තමයි අද මේ මට්ටමින් මේ රට තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා 2024 දීලා තියෙන මුදලුත් එක්ක අමාත්‍යාංශ වලින් ලබා දීලා තියෙන මුදල් ප්‍රතිපාදනත් එක්ක අපිට ඊළඟ මේ 2024 අවුරුද්දේ ගමට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපේ ජනතාවට මාර්තු අග වෙද්දි නැත්නම් අප්‍රේල් මුල වෙද්දි විදුලි බිල අඩු කරලා, ඒ වගේම ඉන්ධන මිල අඩු කරලා, බඩු මිල අඩු කරලා මේ ජනතාවට සහන ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. මොකද අපි දන්නවා එදා තිබුණු තත්ත්වයට වඩා අද මේ රට මේ තත්ත්වයට ගේන්න කටයුතු කරපු මුදල්මත්තුම හැටියට ජනාධිපතිතුමාටත් ඒ රාජ්‍ය අමාත්‍යවරු දෙපළටත් මුදල් අමාත්‍යංශයටත් අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු දයාසිරි ජයසේකර මැතිතුමා,
ගරු
ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මම ඉතාම කෙටියෙන් මේ ටික මම කියන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අද බදු ආදායම 108 ඉඳලා 115 දක්වා වැඩි කරන්න කියලා IMF එකෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ අනුව ඇත්ත වශයෙන් බිලියන රුපියල් ට්‍රිලියන 2.2ක් ලබන අවුරුදු 3ට 2025 වෙනකොට තමුන්නාන්සලා මේ රටේ ජනතාවගෙන් හොයාගන්න කියලා මේ ආණ්ඩුවට කියලා තියෙනවා. එතකොට සෑම අවුරුද්දකම බිලියන 700 ගානේ දැන් හොයාගන්න තියෙනවා. දැන් තමුන්නාන්සලා බිඳුවට තිබිච්ච වැට් එක 118 වැඩි කරා, කිසිම දවසක වැට් ගාපු නැති බාණ්ඩ 97කට මේ විදිහට අරගෙන එක් අයක රුපියල් ලක්ෂ ගානේ මේ අවුරුද්ද ලබන මේ අවුරුද්දේ ඉඳලා ඉදිරි අවුරුදු 2025 වෙනකොට ලක්ෂ ගානේ හැම කෙනෙක්ම මේ රටේ මුදලින් ගෙවන්න ඕන තමුන්නාන්සල මේ වැඩි කරපු බදුවල ප්‍රතිඵලය. ඒ වගේම මම කියන්න කැමති මේ නිසා ඇති වෙන තත්ත්වය මේ ආර්ථිකය සම්පූර්ණයෙන් සංකෝචනය වෙනවා. මේ රටේ සාමාන්‍ය කුඩා කර්මාන්ත ටික වැහිලා යනවා. ඒ වගේම මේ නිෂ්පාදනය කරගන්න නිෂ්පාදනය වැඩි වෙච්ච ප්‍රධාන කර්මාන්තශාලා සියල්ලම මේ රටෙන් ඉවත් වෙලා යන තැනකට දැන් තල්ලු වෙමින් තිබෙනවා. දැන් තමුන්නාන්සල දන්නවද අරක්කු කොම්පැනි 4ක් බිලියන 6ක් ගෙවන්න තිබුණා බදු විදියට. මේ සම්බන්ධව මේක ගෙවන්න කියලා අවශ්‍ය කරන නිර්දේශ දුන්නයින් පස්සේ වයඹ ඩිස්ට්‍රික්ට් එක ගිහිල්ලා නඩුවක් දැම්ම සුප්‍රීම කෝට් එකේ. හැබැයි දැන් අද ඒ නඩුවට වැහිලා අනෙත් අරක්කු සමාගම් 4-3ම දැන් බදු ගන්න එක නතර කරලා තියෙනවා. දැන් අනික් කට්ටිය ඇවිල්ලා දෙන්නේ විතර ගෙනල්ලා දීලා තිබුණා. හැබැයි එක කම්පැනි එකකින් ඒ බද්ද ගන්න එක නතර කරලා තියෙනවා. මම ආන්න කැමති අර හෙන්රි බේජිස් මැතිතුමා මැරිලා අවුරුදු 108කට පස්සේ එතුමගේ මරණය හොයන්න දාලා තිබුණා මේ කමිටුවක්. මං අහන්න කැමති කවුද මේ බදු ගෙවන්න නැතුව ඉර වෙලා ඉන්න අරක්කු කම්පැනි හොයන්නත් කරුණාකරලා රයින් ලික්කමසිංහ මැතිතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා කමිටුවක් දාන්න කියලා. දැන් ඊළඟට අනිත් එක තමයි බිලියන 3200ක් 2023 අප ගන්න කියලා කිව්වා බදු ආදායම 2600 2700 බිලියන ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒත් බිලියන 10ක් ගිය අවුරුද්දට වැඩිය 2022ට වැඩිය බිලියන 10ක් තමුන්නාන්සල මේ රටේ මිනිස්සුන්ගෙන් බදු අය කරලා තියෙනවා. ඒ කියන්නේ මූලධර්ම මුදල කියනවා තවත් එතකොට 120ක් මදි. තව 120ක් හොයාගනින්න. ඒ කියන්නේ බිලියන 2600ක් හොයලත් ඒත් මදි. තව 120ක් මදි මේ අවුරුද්දේ. දැන් කොහොම හරි කරලා ඒ ටිකත් හොයන්න කියලා තමයි IMF එක කියන්නේ. එතකොට ඒකට තමයි තමුන්නාන්සල මේ වැඩේ කරන්නේ. දැන් සීනිබදු 125 ඉඳලා රුපියල් 50 දක්වා වැඩි කිරීම තුර අතිරේක ආදායමක් ලබා ගන්න තියෙනවා බිලියන 16ක්. 125 ඉඳලා ආයි රුපියල් 50කට සීනි ආයි වැඩි කරනකොට ආයිත් අතිරේක ලාභයක් ලැබුවා. ඒ වගේම බිලියන 16ක විතර ප්‍රමාණයක් පාම් පිටි ගෙන්නන්න තමුන්නාසල කම්පැනි දෙකකට දීලා තියෙනවා. ඒ කම්පැනි දෙකේ අතිරේක ලාභය ඉතාම අධික අතිරේක ලාභයක් ඔවුන් ලබාගෙන තිබෙනවා. ලංකාවට ටයිල් ටික ගෙන්නලා බිලියන 14ක අතිරේක ආදායමක් ලබාගෙන තිබෙනවා කම්පැනි ටික. නමුත් තමුන්නාන්සල එයාගෙන් බදු ගහන්න කිසිම වැඩපිළිවෙල සකස් කරලා නැහැ. බදු ගාලා හොරගම් කරන මිනිස්සුන්ට 7-5ක බදු ආදායමක් නැහැ. මේ රටේ අහිංසක දුප්පත් මිනිහාගේ අර කීලිකරුවටත් බදු ගහපු ආණ්ඩුවක් බාර තමුන්නාන්සල පත් වෙලා තියෙනවා. ඒ වගේම බලන දැන් අපිට ඒ කියන්නේ උපේන විට ගෙවීමෙන් බිලියන 100යි තමුන්නාන්සලට මේ අයවැය දාලා තිබුණා. අපිට බිලියන 140ක්
තව විනාඩියක් තියෙනවා.
හරි. බිලියන 100 ඒ තරම් ඉක්මනින් ඉවරුන්නේ නැහැ මං හිතන්නේ. බිලියන 140ක් හොයාගෙන තිබෙනවා. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ කරු මන්ත්‍රීතුමනි? වෙලා තියෙන වැඩේ තමයි මේ වෛද්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට යනවා. වෛද්‍ය විශේෂඥවරු 2248ක් රට ගිහිල්ලා. ඊළඟට මේ වෙනකොට වෛද්‍යවරු 1500ක් වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු 26 1500ක් රට ගිහිල්ලා ඉවරයි. එංගලන්තයට ඕස්ට්‍රේලියාවක රටවලට යන්න එක්සෑම් ලියන්න 4000ක් 5000ක් දැන් වැඩ කරනවා. දැන් ඒගොල්ලෝ ලියාගෙන යනවා මේ එක්සෑම් ටික. ග්‍රාමීය රෝල් 40ක් වැහෙන්න යනවා අපේ වැහිලා තියෙනවා දැන් මේ වෙනකොට අපේ ඇමතුමා මෙතන ඉන්නවා. වැහෙන්න තියෙන ග්‍රාමීය රෝල් සංඛ්‍යාව 40කට වැඩි වෛද්‍යවරු නැති නිසා. ඊළඟට බැංකුවල දත්තේ බැංකු 18ක මුළු කාර්ය මණ්ඩලය 56000යි. ජූනි මාසේ වෙන විට 1500ක් මේ රටින් පිටවලා තියෙනවා. ඊළඟට මහ බැංකුවේ 1200න් 100ක් මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා.
කාලය අවසන්.
ඉංජිනේරු 1100න් 100ක් රට ඇද ගිහිල්ලා තියෙනවා. මේක ගහලා දිගින් දිගටම කරේ තමුන්නාන්සලා මේ රටේ හිටපු සියලු දෙනාට යන්න කියන එක තමයි තමුන්නාන්සලා අවසාන වශයෙන් කියලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සු දවස ගානේ මෙතනින් එළියට යනවා. ඒ නුවරට තමුන්නාන්සලා කරන්න දන්නේ එක විනාඩියක් මට දෙන්න කරු මන්ත්‍රීතුමා. එක විනාඩියක් මේ ලිට්‍රෝ ගෑස් වගේ වැදගත් ආයතන සියල්ල තමුන්නාන්සලා වහලා දාන්න හදන්නේ. මේ මෙට්‍රික් ටොන් 8000ක් ස්ටෝරේජ් එකක් තියෙන කම්පනියක්. ඒ වගේම ලක්ෂයක විතර කැපැසිටි එකක් තියෙන කම්පනි එකක්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි බිලියන 4.5ක්
අවසන් කරගන්නවා.
ලාභයක් තියෙන කම්පැනියක්. මේ වගේ කම්පැනි 100 ගාණක් තමුන්නාන්සලා ඉදිරි මාස කිහිපය ඇතුළත වහලා දාලා රාජ්‍යාංශ තිබෙන හොඳම කම්පැනි ටිකත්
කම්පැනි
කාර්යයන්ට දීලා මේ රට වහලා දාන දැනකට තමයි තමුන්නාන්සලා මේ ගේන වැඩපිළිවෙල තුල මේ වැඩපිළිවෙල අපි විරුද්ධයි කියන එකත් මතක් කරමින්
මගේ වචන සුවපත් කරගන්න. ගරු හර්ෂණ රාජකරුණාමත්තම ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද මේ අයවැය අවසාන දිනයේදී වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. මේ ජනාධිපතිවරයා අවුරුදු එකහමාරක් පමණ කාලයක් මේ රටේ නායකයා හැටියට මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරත් දැන් 3 වතාවක් විතර අයවැයවල ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය යෝජනාවේ එකම අඩුව තමයි මේ අයවැය යෝජනාවේ මේ රටේ ජනතාවට එක දෙයක් දෙන්න බෑ අමතක වෙලා තියෙනවා. ඒ තමයි මේ රටේ ජනතාවට හොඳ තද හැමෝටම කඹය ගානේ දෙන්න තිබ්බා. කඹයක් මොනවටද? බෙල්ල වැල දාගන්න. මේ අන්න ඒ යෝජනාව මේ අයවැයේදී ඉදිරිපත් කරන්න අමතක වෙලා තියෙනවා. මොකද දැන් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරලා තියෙනවා. ඒකේ ඉතුරු ටිකත් ජනවාරි පළවෙනිදා ඉඳන් වෙනවා. මොනවටද? වැට් එක 115 ඉඳන් 18 වෙනකන් වැඩි කරාට 3% කියලා හිතුවට සමස්තයක් ගත්තොත් 10%ක් 15%ක ජීවන වියදමක් වැඩි වෙනවා. ඉතා පැහැදිලිව අපි කවුරුත් දන්නවා මේ පෙට්‍රල් ඩීසල් වලට මේ වැට් 3% වැඩි වුණාම රුපියල් 50කින් විතර වැඩි වෙනවා. විදුලි බිලට, ජල ගාස්තුවට මේ හැම දෙයකටම මේ 3% වැට් වැඩි වුණාම ඉතා පැහැදිලිවම ඉන්දි කට්ටේ ඉඳන් සෑම භාණ්ඩයක හා සේවාවක මිල ගණන් වැඩි වෙනවා. මම අහන්න කැමති මේකට පක්ෂව ඡන්දෙ දෙන සියලු දෙනා ඒකට කැමැත්තෙන්ද මේ රටේ ජනතාව මේ රටේ ජනතාවට මේ වගේ බරක් දෙන්න හිතට එකගව කැමැත්තෙන්ද තමුන්නාන්සලා පක්ෂව ඡන්දෙ දෙන්නේ කියන්නේ? ඒ විතරක් නෙමෙයි අද අහිංසක දුප්පත් ජනතාවත් කෙරෙහි වෛරයෙන් මේ ආණ්ඩුව මට තේරෙන්නේ නැහැ. මේ එදා මේ රටේ ජනතාව එකතු වෙලා එළියට බැහැලා මේ අයව එලෙව්වට තියෙන තරහටද? මෙහෙම නැත්තම් ගෙවල් ගිනි තිබ්බ දෙයට තියෙන තරහට වෛරයටද මන් දන්නේ මේ රටේ ජනතාවට මෙහෙම වදයක් දෙන්නේ. ඉතාම කනගාටුයි කියන්න මේ රටේ ජනතාව වෛරයකින් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පලිගන්න චේතනාවෙන් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අද ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. තව ඉදිරියේදී ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙනවා. එතකොට මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ඒකේ ඉඳ කරුණා කරලා තමුන්නාන්සලා හැමදාම මේ අහිංසක දුප්පත් ජනතාවට ඒ වෛරයෙන් ලබා දෙන දේවල් එක පැත්තකින් දෙනකොට ඉහළම පැලැන්තියේ ඒ ධනවත්ම පිරිසට නොඑක් සහන ලබා දීලා තියෙනවා. දැන් තමුන්නාන්සලා දන්නවා මේ වෙනකොට බදු අය කරන්න නැති විශාල පිරිසක් ඉන්නවා. ඒ ආරක්කු සමාගම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ බදු අය කරන්න නැති විශාල පිරිසක් ඉන්නවා, ධනවත්ම පිරිසක්. ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන රජයේ බැංකුවලින් ඒව ගෙවන්න නැති පිරිසක් ඉන්නවා. එතකොට මෙන්න මේ සියලු දෙනාම ඉතාම හොඳින් ජීවත් වෙනවා. නමුත් අහිංසක දුප්පත් ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරලා
තියෙනවා.
ඒ වගේම තමයි මේ අයවැය තුලින් රටේ ජනතාව බලාපොරොත්තු වුණේ එකම දේ තමයි ජීවත් වෙන්න, ඒ පොඩි හුස්ම ටිකක් ලබා දෙන්න කියලා. හැබැයි එහෙම දෙයක් ලැබිලා නැහැ. ඉතාම පැහැදිලි මේ ආණ්ඩුව, මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන් ධනවත් ව්‍යාපාරික ප්‍රජාවකට සලකන ගමන් අහිංසක දුප්පත් ජනතාව මිරිකගෙන පාගගෙන ඉන්නවා. හැමදාම රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරේ එහෙමයි. එතකොට විදුලි බිල වැඩි වෙනකොට වැඩියෙන්ම විදුලි බිල වැඩි වෙන්නේ අඩුවෙන්ම විදුලිය පාවිච්චි කරන අහිංසකම ජනතාවට. ඒ වගේම ජල බිල වැඩි වෙනකොටත් අහිංසක දුප්පත්ම ජනතාවට තමයි වැඩියෙන්ම වැඩි වෙන්නේ. එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් උත් වැඩ කරන EPF එකට ETF එකට තමයි සම්පූර්ණ බර ලබා
දුන්නේ.
එතකොට මේ ආණ්ඩුව කවදත් අර ධනවත් ව්‍යාපාරික ප්‍රජාව බේරලා අහිංසක දුප්පත් පිරිසට තඩිබාන. එම නිසා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ කොයි මොහොතේ හරි හැකි ඉක්මනින් තමන්ට අවස්ථාවක් එනකම් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්නේ. ඒක හින්දා අපි යෝජනා කරනවා කරුණා කරලා වියදම අඩු කරගන්න පාර්ලිමේන්තු මැතිවරණයයි ජනාධිපතිවරණයයි දෙකම එක දිනයක හැකි ඉක්මනින් පවත්වන්න කරුණා කරලා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුවයි ජනාධිපතිවරයයි දෙන්නම එක දවසේ ගෙදර යවන්න ඒ සදා අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
බොහොමත්ම ස්තුතියි. ගරු යදාමිනි ගුණවර්ධන මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවේ බැංකු හා මූල්‍ය සේවා කමිටුවේ පසුගිය අවස්ථා වාර ගණනාවේදීම අපේ ඉදිරියේ පැමිණි විවිධ ගැටලු ප්‍රශ්න රාශියක් සාරාංශ කොට මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාව කරගන්නවා. එයින් වැදගත්ම එක තමයි අද දිනේත් විවාදයේදී නැවත නැවත මතුවෙච්ච දේ, මේ පරාට එක්ස්කියුෂන් එම නැත්තයි නීති යටතේ ඇති වී තිබෙන තත්ත්වයට බැංකර්ස් ඇසෝසියේෂන් එක අපේ ඉදිරියට ඇවිල්ලා සාකච්ඡා කරපු කාරණා අනුව විශේෂයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වුණා. දවසේ උදේවරුවේ එයින් එක යෝජනාවක් මෛදානයේ ජනාධිපතිතුමා සැකවින් සඳහන් කරන්නට යෙදුණා. මේ රක්ෂණ ක්‍රමයක් සම්බන්ධයෙන් බැංකු පද්ධතිය හරහා තැන්පත්කරුවන්ට ණයවාරිකවලට ගමන් කරන දෙවැනි කරන එක තමයි අපේ කමිටුව ඉදිරියේ විශේෂයෙන් සාකච්ඡාවට භාජනය වෙච්ච සමතකරණේ නැත්නම් ආබිට්‍රේෂන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයේ කුමක්ද කියන නීතියේ ඉදිරියට පමුණුවන්න ඉස්සෙල්ලා විශේෂයෙන් විශ්‍රාම ගියපු බැංකු ක්ෂේත්‍රය පිළිබඳ දැනුම තියෙන නමුත් ඔවුන් සමතකරණය පිළිබඳ යම් පුහුණුවක් එක්ක මේ පරාට එක්සිකියුෂන්ස් යන්න ඉස්සරලා ඒ සමතකරණය හරහා මේ කටයුතු වලට ප්‍රවේශයක් ලබා ගත්තොත් විශාල පිරිසක් ආරක්ෂා කර ගැනීමට ඒ නීතිමය ක්‍රියාමාර්ගයන්ට යන්න ඉස්සරලා අවස්ථාව තියෙනවා කියන එක ඒ සඳහා ඉල්ලීමක් කරා. විශේෂයෙන් අපේ තියෙන මූල්‍ය නීති රෙගුලාසිවල යම් යම් සංශෝධන ප්‍රමාණයක් ඇති කරන්නට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය මා විෂයභාර අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කරන්න කැමතියි. මම හිතනවා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කමිටුව හරහා ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අප කමිටුව ඉදිරියේ ආයතන ගණනාවක් විශේෂයෙන් ජාතික බැංකුවත් පෞද්ගලික අංශයේ බැංකුව ඇතුළු මූල්‍ය සේවා පද්ධතීන් රාශියක් ආවා. ඒ සියල්ල ලංකාවේ වැඩිම ඉතිරි කිරීම් වලට දායකත්වය දක්වන්නේ කාන්තා ප්‍රජාවගේ ඉතිරි කිරීම් වර්ධනය කර ගැනීමට පසුගිය කාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක නොවුණු අතර අධ්‍යක්ෂක මණ්ඩලවල අවම වශයෙන් ආසන දෙකක් කාන්තාවන්ට වෙන්කරන්න පුළුවන්ද කියන නීතිමය සංශෝධනය පිළිබඳවත් සාකච්ඡාවට භාජනය වුණා. එවගේම තමා අපේ රට දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් රටේ ඇවරේජ් ඒජ් එක එහෙම නැත්නම් සාමාන්‍ය වයස 30 පන්නලා තියෙනවා මේ වෙනකොට නුදුරු අනාගතයේ 40ට පැමිණෙනවා ඒ කියන්නේ වයස්ගත වෙන ජනගහනයක් අපේ රටේ ඉන්නේ මේ ජනගහනයේ ෆයිනෑන්ෂල් ලිටරසි එක එහෙම නැත්නම් මූල්‍ය සාක්ෂරතාවයේ ඉතාම අවම මට්ටමක පවතිනවා කියන එක සියලු මූල්‍ය ආයතනයන් විසින් පිළිඅරගත්ත සත්‍යයක්. ඒ නිසා මේ සාක්ෂරතාවයේ වර්ධනය කරන්නට බැංකු ශාස්ත්‍රයත් මූල්‍ය ශාස්ත්‍රයේ පුළුල්ව විකාශනය වෙච්ච සියලු අංශයන් කඩිනමින් කටයුතු කරන්න අවශ්‍ය මැදිහත් වීම පාර්ලිමේන්තු වාද විවාද හරහා මේවා ගොඩනගෙන්න ඕන කියන එක කාරණාව මතක් කරන්න ඕන. There is an aging population. It will be even more difficult to get the financial literacy improved. The more we delay, the more we will fall in a greater depth of in financial crisis. එවගේම තමා informal sector එක. Informal sectors දෙකක් identify කරලා තියෙනවා. එකක් තමා විශේෂයෙන් තරුණ ප්‍රජාව ආකර්ෂණය වෙලා තියෙන තාක්ෂණික පෙරළියත් එක්ක ඇති වෙලා තියෙන විවිධ වූ මූල ක්‍රමවේදයන් පරිගණක ශාස්ත්‍රයේ තියෙන ක්‍රිප්ටෝකරන්සි වැනි ශාස්ත්‍රයන් නිසා ඒවා අවිධිමත් මූල ශාස්ත්‍රයන් හැටියට ගැටලු රාශියක් ඇති වෙලා තිබෙනවා. අනිත් අවිධිමත් ශාස්ත්‍රය තමා අපේ රටේ ඔට්ටු සීටු දානන කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වෙලා තියෙන ශුද්‍ර මූල්‍ය ඇතුළු ශාස්ත්‍ර ගණනාවක් අවිධිමත් මූල්‍ය විකාශනයේ ඒවා කළමනාකරණය කරන්න ඒවට අවශ්‍ය රාමු මූල්‍ය රෙගුලාසි ඇති වී නැතාම මේ සම්බන්ධයෙන් අපේ රටේ පාර්ලිමේන්තු විශේෂයෙන් මූල්‍ය රෙගුලාසි වලට වග කියන ඉහළතම ආයතනයේ හැටියට අවතීර්ණ වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් කාරණා කියනකොට විශේෂයෙන් සමස්තම දිවයින පුරා දැනට තියෙන සංඛ්‍යාලේඛන වාර්තා අනුව සමස්ත දිවයිනේ ශුද්‍ර මූල ශාස්ත්‍රයේ සම්පකාර ආදී විවිධ ශාස්ත්‍රවල තියෙන අය කරගැනීමට නොහැකි වූ ණය සම ප්‍රමාණය රුපියල් බිලියන 20ක් විතර වශයෙන් දල වශයෙන් ගණනය කරලා තියෙනවා. මෙයට අවතීර්ණ විය යුතුමයි. මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සෙක්ටර් ස්පෙසිෆික් රෙගුලේෂන්ස් සහ ICT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් විශේෂයෙන් මේ ශාස්ත්‍රවලට කඩිනමින් ලබා දෙන්න මැදිහත් වෙන්න කියන කාරණාව මතක් කරමින් මම දන්නවා කාලය ගෙවි යන වේගයෙන් ඒ නිසා කතාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපතිතුමාටත් මුළු ශාස්ත්‍රයේ විවිධ වූ වෙහෙස දරපු විවිධ කොට්ටාස රාශියක් ඉන්නවා. ඒ සියලු දෙනාට අද දවසේ විශේෂයෙන් ස්තුතිය ප්‍රණමන්න ඕන. Because Sri Lanka has been able to qualify with the tranche of about $330 million, which is an extended fund facility which has arrived after much commitment and efforts with a clear international financial confidence. Obviously, without not short of any targets, targets that are very hard in financial language, we must say it is a straight jacket that we have to wear. A straight jacket leaves no space for freedom to move around. Therefore, it has come with a great difficulty. However, it brings confidence and much needed stability. The growth was on a negative curve. We are now stepping into a positive curve. We must turn this for the betterment of each and every citizen of the country. Please, so that my up. Final appeal is we have to collectively look into a comprehensive new look towards the future. And I thank you, Honorable Presiding Member, for the time that has been allocated.
Thank you very much. Honorable Selvaraja Gajendran, you have 9 minutes. Order, please. Mulasani Sandha Garu Madhuri Vitanagam.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்று இந்த வரவு செலவு திட்டத்தினுடைய குழுநிலை விவாதத்தின் இறுதி நாள், மூன்றாம் நிலை வாசிப்பின் மீதான வாக்கெடுப்பு நடைபெற இருக்கின்ற இந்த நாளிலே மினிஸ்ட்ரி ஆஃப் ஃபினான்ஸ், எக்கனாமிக் ஸ்டேபிளைசேஷன் அண்ட் நேஷனல் பாலிசிஸ் என்ற தலைப்பின் கீழான இந்த விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலே நான் ஒரு சில விடயங்களை பதிவு செய்ய விரும்புகிறேன். 2009 ஆண்டிலே யுத்தம் முடிவடைந்த நிலைமையில் வன்னி பகுதியிலிருந்து எங்களுடைய தேசத்தின் நடைமுறை அரசு கோலோச்சி அந்த பகுதிகளுக்குள் இருந்து பல ஆயிரம் கோடி ரூபாய் பெறுமதியான தங்கங்கள் மீட்கப்பட்டு கொழும்புக்கு கொண்டு வரப்பட்டிருந்தது. அந்த வேளையிலே அந்த தங்கங்கள் மிகவும் சரியான முறையில், அதாவது தமிழீழ தேசத்தினுடைய வங்கியினால், வங்கியிலே தமிழ் மக்கள் அடகு வைத்திருந்த அல்லது பாதுகாப்பாக வைத்திருந்த தங்கங்கள் அனைத்தும் அந்த உரியவர்களுடைய பெயர்கள் குறிக்கப்பட்டு, முகவரிகள் குறிக்கப்பட்டு, பாதுகாப்பான முறையிலே பொதியிடப்பட்டு அவை இருந்ததாக அந்த நேரத்திலே அரசாங்கமே வெளிப்படையாக அறிவித்திருந்தது. அவ்வாறு கைப்பற்றப்பட்ட அந்த தங்க நகைகள் மீளவும் தங்களுக்கு கிடைக்கும் என்கின்ற ஒரு நம்பிக்கையோடு எங்களுடைய மக்கள் காத்திருக்கின்றார்கள். ஆனால் இன்று வரைக்கும் அந்த நகைகள் அந்த மக்களிடம் கையளிக்கப்படவில்லை. இன்று கூட காலையிலே அந்த அவ்வாறு அங்கே அந்த நகைகளை அடகு வைத்து பாதுகாப்புக்காக வைத்து இதுவரைக்கும் கிடைக்கப்பெறாத ஒரு பெண்மணி வட்டுக்கோட்டையிலிருந்து என்னோடு தொடர்பு கொண்டு இந்த நகைகளுக்கு என்ன நடந்தது, இது கிடைக்காதா என்கின்ற ஒரு விடயத்தை என்னிடம் வினவியிருந்தார். ஆகவே கௌரவ தலைவர் அவர்களே, இது தொடர்பாக இந்த நகைகளுக்கு என்ன நடந்தது, அதுவும் மிகவும் நேர்த்தியான முறையிலே அந்த நகைகளுக்கு சொந்தக்காரர்களுடைய பெயர் முகவரிகள் எல்லாம் குறிப்பிடப்பட்டு அந்த நகைகள் தனித்தனியாக பொதியிடப்பட்டு வைக்கப்பட்டிருந்த பல கோடி பெறுமதியான கண்டெய்னர்கள் இங்கே கொண்டுவரப்பட்ட போதிலும் வந்து ஏன் அது உரியவர்களிடம் கையளிக்கப்படவில்லை, ஏன் அது வெளிப்படுத்தப்படவில்லை என்பதையும் இந்த இடத்திலே நான் கேட்டுக்கொண்டு அது உரியவர்களிடம் கையளிக்கப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் பதிவு செய்து கொள்ள விரும்புகிறேன். அதே நேரத்திலே ரணில் விக்ரமசிங்கே அவர்கள் ஜனாதிபதியாக பொறுப்பேற்ற பின்னர் இந்த நாட்டினுடைய ஊழலை கட்டுப்படுத்தி, இந்த பாரபட்சமான செயல்பாடுகளை கட்டுப்படுத்தி, இனப்பிரச்சினையை தீர்த்து இந்த நாட்டை ஒரு முன்னேற்றமான ஒரு பாதையிலே கொண்டு செல்லப் போவதாக கூறித்தான் இந்த ஆட்சியை அவர் பொறுப்பேற்றிருந்தார். ஆனால் அவர் பொறுப்பேற்று இப்பொழுது இரண்டாவது வரவு செலவு திட்டம், அவருடைய வரவு செலவு திட்டம் இப்பொழுது இன்று இந்த சபையிலே நிறைவடைய இருக்கின்றது. ஆனால் இதுவரைக்கும் இந்த நாட்டினுடைய புரியோடி போயிருக்கின்ற இனப்பிரச்சினையை தீர்ப்பதற்கு ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் எதுவும் எடுக்கப்படவில்லை. வெறும் கண்துடைப்பிற்காக வார்த்தைகளை மட்டும் பேசுவதும், தமிழ் மக்கள் வழங்கிய வாக்குறுதிகளுக்கு மாறாக செயல்படுகின்ற தரப்புகளை அழைத்து பேச்சுக்கள் என்ற ஊர்வையிலே பேச்சுவார்த்தைகளை நடத்தி சர்வதேச சமூகத்திற்கு முன்னாலே தாங்கள் தமிழ் தரப்போடு பேசி இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கு முயற்சிக்கிறோம், நாட்டை கட்டியெழுப்புவதற்கு தாங்கள் ஒன்றாக பயணிக்கிறோம் என்று காட்டி நிதியுதவிகளை பெற்று தன்னுடைய அரசாங்கத்தினுடைய செல்வாக்கை வளர்த்து எதிர்காலத்திலே ஆட்சி அதிகாரத்தை கைப்பற்றுவதற்கு வேண்டிய அடித்தளத்தை போடுவதும், இந்திய மேற்கு தரப்புகள் விரும்புகின்ற காரியங்களை நிறைவேற்றுவதன் மூலமாக தன்னுடைய அந்த பதவி அதிகாரத்துக்கு வருவதை உறுதிப்படுத்திக் கொள்ள முடியும் என்ற அடிப்படையில் செயல்பாடுகள் முன்னெடுக்கப்படுகின்றதை தவிர, 75 ஆண்டுகளாக புரியோடி போயிருக்கின்ற இந்த இனப்பிரச்சினையை தீர்ப்பதற்கான ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் எதுவும் எடுக்கப்படவில்லை. IMF போட்டிருக்கிற நிபந்தனைகளின் அடிப்படையிலே இந்த வரி விதிப்பு நேற்று முன்தினம் அவசர அவசரமாக வந்து நிறைவேற்றப்பட்டிருக்கின்றது. இந்த வரி கூட நடுத்தர மக்களை பாதிக்கின்ற விதமாகத்தான் அமைந்திருக்கிறதே தவிர, அந்த கோர்பரேட் கம்பெனிகளுக்கு எந்த விதமான வரிகளும் விதிக்கப்படவில்லை. அந்த கம்பெனிகள் முழுமையாக பாதுகாக்கப்படுகின்றன. இந்த நாடாளுமன்றத்தில் இருக்கக்கூடிய பெரிய பெரும்பான்மையானவர்கள் அந்த கம்பெனிகள் ஊடாக நலன்களை பெறுகின்றவர்களாக இருக்கின்ற பொழுது, இந்த நடுத்தர வருமானம் பெறுகின்ற மக்களை நசுக்குகின்ற விதமாகத்தான் இந்த வரி கொள்கையானது அமைந்திருக்கிறது. இந்த வரி கொள்கையினாலே நடுத்தர வர்க்கத்தைச் சேர்ந்த சிங்கள மக்களும் பாதிக்கப்படுகிறார்கள், தமிழ் மக்களும் பாதிக்கப்படுகின்றார்கள். ஆனால் அவ்வாறு பாதிக்கப்படுகின்ற நடுத்தர சமூகத்தைச் சேர்ந்த தமிழ் மக்களும் சிங்கள மக்களும் முஸ்லீம் மக்களும் ஓரணியாக திரண்டு இதற்கு எதிராக குரல் கொடுக்க முடியாத அளவுக்கு இந்த சமூகங்களை இனவாதத்தால் பிரித்து வைத்திருக்கிறார் இந்த உங்களுடைய இந்த ஆட்சியாளர்கள். மிக கட்டித்தனமாக நீங்கள் பிரித்து வைத்திருக்கிறீர்கள். தமிழ் மக்களும் சிங்கள மக்களும் ஒன்றுபடக்கூடிய ஒரு சூழல், இந்த நடுத்தர வர்க்கத்தைச் சேர்ந்த மக்கள் இந்த வரி விதிப்புகளால், இந்த பொருளாதார கொள்கைகளால் அவர்கள் நசுக்கப்பட்டு பாதிக்கப்படுகின்ற பொழுது அவர்கள் விழிப்படைந்து ஒன்றுபட்டு இந்த அரசுக்கு எதிராக எழுச்சியடையக்கூடாது என்பதற்காக இந்த இனவாதத்தையும் தமிழீழ விடுதலை புலிகளையும் நீங்கள் ஒரு கருவியாக பயன்படுத்தி, பயங்கரவாதம் என்பதை ஒரு கருவியாக பயன்படுத்தி, உங்களுடைய ஒட்டுக்குமுறையை நீங்கள் இவர்களுக்கு எதிராக நீங்கள் கட்டவிழ்த்துக் கொண்டே இருக்கின்றீர்கள். இந்த போக்கு ஒருபொழுதும் நீண்ட காலத்தில் இந்த நாட்டை கட்டி எழுப்புவதற்கு உதவப்போவதில்லை. நாங்கள் கடந்த 14 வருடங்களாக எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களுடைய தலைமையிலே நாங்கள் தொடர்ச்சியாக நாங்கள் வலியுறுத்தி கொண்டு வருகிறோம். இந்த யுத்தத்திற்கு பிற்பாடேனும் இந்த நாட்டை நீங்கள் சரியான முறையில் கட்டியெழுப்ப வேண்டுமாக இருந்தால், இந்த நாட்டில் குறியோடி போயிருக்கிற இனப்பிரச்சினைக்கு நீங்கள் தீர்வு காண வேண்டும். அது தீர்வு காணப்பட வேண்டுமாக இருந்தால், 75 ஆண்டுகளாக இனங்களுக்கிடையில் ஒரு துருவமயப்படுத்தல் செயல்பாடுகளை செய்த இந்த ஒட்டியாட்சி முறைமையை ஒழியுங்கள். தமிழ் தேசம் இறமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு சமஸ்தி அரசியலமைப்பை கொண்டு வாருங்கள் என்று நாங்கள் திரும்ப திரும்ப சொல்லி வந்திருக்கின்றோம். அதே நேரத்திலே யுத்தத்தால் அழிந்து போன வடக்கு கிழக்கை கட்டியெழுப்புவதற்காக நீங்கள் வடகிழக்கை போரால் அழிந்த பிரதேசமாக பிரகடனம் செய்து அந்த பகுதியில் உள்ள மக்களுக்கு வரிச்சலுகைகளை வழங்கி, அந்த மக்களுக்கு இலகு கடன்களையும் வட்டியில்லா கடன்களையும் வழங்கி, உற்பத்தி துறையை மேம்படுத்துவதற்கு, குறிப்பாக இலங்கையினுடைய 1/2 கடல் வடகிழக்கிலே இருக்கின்றது, மிகப்பெரிய நிலப்பிரதேசம் விவசாய நிலப்பிரதேசம் வடகிழக்கிலே இருக்கின்றது, இந்த வர்த்தக துறையையும் இந்த கடற்றொழில் துறையையும் கட்டியெழுப்புவதற்கு நீங்கள் ஒரு புதிய திட்டத்தை கொண்டு வாருங்கள் என்று சொல்லி நாங்கள் எத்தனையோ தடவை நாங்கள் கேட்டிருக்கின்றோம். விடுதலை புலிகளுக்கும் அரசுக்கும் இடையில் பேச்சுவார்த்தைகள் நடைபெற்ற பொழுது சுனாமியால் பாதிக்கப்பட்ட வடகிழக்கு பிரதேசத்தை கட்டியெழுப்புவதற்கு சுனாமிக்கு பிந்திய முகாமைத்துவ கட்டமைப்பு என்ற ஒரு கட்டமைப்பு அரசுக்கும் புலிகளுக்கும் இடையிலே கைச்சாத்திடப்பட்டது. அதே போன்று அது ஒரு நாட்டை பிரிக்கின்ற ஒரு கட்டமைப்பு கிடையாது, மாறாக தேசத்தை கட்டியெழுப்புவதற்கான ஒரு கட்டமைப்பு. அதே போன்று நீங்கள் தமிழ் மக்களுடைய நம்பிக்கையை ஒரு விசேட கட்டமைப்பு உருவாக்குங்கள் என்று நாங்கள் கேட்டிருந்தோம். நீங்கள் அதை செய்யவில்லை. சரி, நீங்கள் உங்களுடைய எண்ணப்படி செய்கிறீர்கள் என்று சொல்லி சொன்னால், உங்களுடைய வரவு செலவு திட்டம் ஊடாக வடகிழக்குக்கு நீங்கள் ஒதுக்கியிருக்கிற அபிவிருத்திக்கான குறித்தொதுக்கப்பட்ட நிதி எவ்வளவு? 0.1% வீதம். ஆனால் முல்லைத்தீவு மாவட்டத்திலே தமிழர்களுடைய பூர்வீக நிலத்திலே திட்டமிட்டு குடியேற்றப்பட்ட கொக்குத்தொடுவாய் கொக்குழாய் பகுதிகளிலே, மணலாற்று பகுதியிலே குடியேற்றப்பட்ட சிங்கள பகுதியை கட்டியெழுப்புவதற்காக 7 பில்லியன் ரூபாய் கடந்த காலத்திலே உங்களால் ஒதுக்கப்பட்டிருக்கிறது. அது எந்த அரசாங்கம் என்ற வேறுபாடு இல்லாமல் 7 பில்லியன் 7000 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது என்று சொன்னால், இது ஒரு திட்டம். ஒட்டுமொத்த வடமாகாணத்துக்கு அந்த அவ்வாறான ஒரு நிதி ஒதுக்கப்படவில்லை. ஆனால் ஒரு குறிப்பிட்ட திட்டமிட்டு குடியேற்றப்பட்டு உருவாக்கப்பட்ட ஒரு பிரதேச செயலகத்திற்குள் சிங்கள மக்களுடைய பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்காக 7 பில்லியன் ஒதுக்கப்பட்டிருக்கிறது. பெருமளவு 2500 ஏக்கர் காடு அளிப்பதற்கு அனுமதிக்கப்பட்டிருக்கிறது. அங்கே ஒரு பாரிய குளம் ஒன்று அமைக்கப்பட்டு இந்த தமிழர்களிடம் இந்த பறிக்கப்பட்ட நிலங்களில் குடியேற்றப்பட்ட சிங்கள மக்கள் வாழ்கிற பகுதிக்குள் இருக்கக்கூடிய குளங்களை, ஆமையன் குளம், முந்திரிய குளம் போன்ற குளங்களை இணைத்து அங்கே ஒரு பாரிய நீர்ப்பாசன திட்டம் ஒன்றை செய்வதற்கு பாரிய நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இப்படிப்பட்ட ஒரு சூழலில் எங்களுடைய கடற்தொழில் அளிக்கப்படுகிறது. தென்னிலங்கையிலிருந்து வருகின்ற மீனவர்களாலும் இந்தியாவில் இருந்து வருகின்ற மீனவர்களாலும் எங்களுடைய கடற்தொழில் அளிக்கப்படுகிறது, எங்களுடைய விவசாயம் அளிக்கப்படுகிறது, எங்களுடைய வர்த்தகம் அளிக்கப்படுகிறது. அப்படி இருக்கிற பொழுது இந்த வரவு செலவு திட்டம் முற்றாக எங்களுடைய மக்களை நசுக்குகிறது, புறக்கணிக்கிறது. மறுபக்கம் பயங்கரவாத தடை சட்டத்தின் கீழ் எங்களுடைய மக்கள் கைது செய்யப்பட்டு சிறைகளில் அடைக்கப்படுகிறார்கள். இப்படிப்பட்ட ஒரு சூழலிலே நாங்கள் என்ன அடிப்படையில் இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் ஆதரிக்க முடியும்? இன்று ரணில் விக்ரமசிங்க புலம்பெயர் மக்களால் கழிக்கப்பட்ட இந்த மேற்கு நாடுகளிலும் இந்தியாவிலும் முகவர்களாக இருக்கக்கூடிய உலகத் தமிழர் பேரவை என்கின்ற தமிழ் துரோக அமைப்பை கொண்டு இங்கே இமயமலை பிரகடனம் என்கின்ற ஒரு ஏமாற்று நாடகத்தை ஆடி இந்த சர்வதேச சமூகத்திற்கு புலம்பெயர் தமிழர்களும் இங்குள்ள பிக்குமேரன் சேர்ந்து ஏதோ இனப்பிரச்சினை தீர்வு முயற்சி செய்கிறார்கள் என்ற ஒரு ஏமாற்று நாடகத்தை இன்றும் இந்த ரணில் விக்ரமசிங்க செய்து கொண்டிருக்கின்றார். இது ஒரு அயோக்கியத்தனம். லட்சக்கணக்கான மக்கள் பலி
கொல்லப்பட்டு
முடிக்கிறேன். கோடானு கோடி சொத்துக்கள் அளிக்கப்பட்டிருக்கிற ஒரு சூழலிலே நம்பிக்கையை கட்டியெழுப்புவதற்கான ஒரு செயல்பாட்டை கூட செய்யாமல் இன்றும் இன்றைய தினமும் சர்வதேச மொத்தத்தை ஏமாற்றுகின்ற முயற்சியை செய்து
கொண்டிருக்கிறோம்.
எதிர்த்து வாக்களிப்போம்.
மீளகட்ட கரு வசந்த் ஜாபா பண்டார மெத்வா வினாடி அட்டக காலையத்
கரு சபாபதிமணி அது தவசே மே ஆயவே பிலிபந்தவ கதா கிரிமட அவஸ்தாவ லபா தீம பிலிபந்தவ ஸ்துதிவந்த வேனவா விசேஷயம மம கியன்ன ஓன கரு சபாபதிமணி பேங்கு சம்பந்தேன் மேம ஆயவே சந்தஹங்கல்ல தியன கருணு பிலிபந்தவ අපි කිසිසේත්ම සෑහීමට පත්වෙන්නේ නැහැ. ඔබ දන්නවා ලංකා බැංකුව සහ මහජන බැංකුව කියලා කියන්නේ මේ රටේ ප්‍රධානතම රාජ්‍ය පෞද්ගලික, ඒ කියන්නේ රාජ්‍ය වාණිජ බැංකු දෙක. එතකොට මේ රාජ්‍ය වාණිජ බැංකු දෙක සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙල මේ අයවැයි ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා අපි කියන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ තැන්පත් කරන්නේ බැංකුවල මහජනතාවගේ මුදල්. එතකොට මහජනතාවගේ මුදල් තැන්පත් කරාට පස්සේ ඒ තැන්පතුකරුවන්ගේ මුදල් වලින් තමයි මහජනතාවට සහ වෙනත් ව්‍යාපාරිකයන්ට ණය ලබා දෙන්නේ. දැන් එතකොට මේ බැංකුව 20%ක කොටස් ප්‍රමාණයක් එළියට උපක්‍රමිකව උපායශීලී මට්ටමින් විකුණනවා, නැත්නම් ජනතාකරණය කරනවා කියන අදහසක් තමයි මේකේ අතුරේ සඳහන් වෙලා තියෙන්නේ අයවැයි. නමුත් ගරු සභාපතිතුමනි, අපි කියන්නට අවශ්‍යයි මේ ප්‍රාග්ධනය ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 450ක් මේ බැංකු දෙකට ලබා දෙනවා කියන ආවරණය තුළ ඉඳිමින් මේ බැංකු දෙක අසරණ කරන්නද හදන්නේ කියලා අපි මේ වෙලාවේ නියෝජ්‍ය මුදල් ඇමතුමත් ඉන්නවා. අපි අහන්නට ඕන මේක හරියට පැහැදිලිව කෙලින් අපිට කියන්න කියලා. මොකද එහෙම නැත්තම් මේ බැංකු දෙක මේ වෙනකොට තිබෙන තත්ත්වය පිළිබඳව ගොඩක් දීර්ඝව සමහර දේවල් කතා කරන්න මමත් ඇත්තටම කැමැත්තක් නැහැ. මොකද බැංකුවල ස්ථාවරත්වය මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වයට දැඩි ලෙස බලපානවා. අපි මේ වගේ ප්‍රසිද්ධිය කතා කරන සමහර දේවල් වලදී මේ සංවේදී කාරණා නිසාවෙන්ම මූල්‍ය ස්ථාවරත්වයට යම් ආකාරයකට බලපාන්න පුළුවන් බවත් මම තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මම ඉතා ප්‍රවේශමෙන් මේ ප්‍රශ්න කීපය අහනවා ඔබතුමාලගෙන්. විශේෂම මුදල් ඇමතුමනි, නියෝජ්‍ය මුදල් ඇමතුමනි, අපි දන්නවා බැංකුවේ රහස්‍යභාවය පිළිබඳව යම්කි සිද්ධාන්තයක් තියෙනවා. එතකොට සමහර අවස්ථාවලදී මේ බැංකු වලින් ගත්ත ණය ගත්ත මිනිසුන්ගේ නැතිනම් ප්‍රධානතම ණය පොලු තියලා තියෙන අයගේ පිළිබඳව රටේ මහජනතාවට දැවැන්ද විචිකිච්ඡාවක් තියෙන වෙලාවක තමයි මේ කතා කරන්නේ. විශේෂයෙන්ම ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ. එතකොට මේ බැංකු වල ඒ පොලු තියපු අය පිළිබඳව බැංකුවක් නීතියානුකූලව කටයුතු කරනවා. ඔබ දන්නවා ණය පැහැර හැරියට පස්සේ අධිකරණයට ගියාට පස්සේ ඒ අධිකරණයේදී මේවා කතා වෙනකොට මේක ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට, ප්‍රසිද්ධ කතාවක් බවට පත් වෙනවා. ඒ නිසා තවදුරටත් මේවා සංගමත ලබා ගන්න බෑ. අපි දන්නවා සාමාන්‍ය රහස්‍යභාවය මේ බැංකු වලට ඒ ණය පැහැර හැරපු අය පිළිබඳව ආකාර නැතිනම් මේ අය එළිදරව් කරන්න ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි බැංකු නීතිය තුලින් බල කරනවා මෙන්න මේ සමහර අය පිළිබඳව ඒක එලි කරන්න කියන එක පිළිබඳව. බැංකුවල පැවැත්මේ ආරක්ෂා වෙනුවෙන් ඒ ණයවලට නැතිනම් ඒ අක්‍රීය ණයකරුවන් පිළිබඳව එලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගනුදෙනුකරුගේ අවසරය පිට එලි කරන්න පුළුවන්. අනිත් පැත්තේ මහජන යහපත උදෙසා මේක එලි කරන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතුමනි, අපි කියනවා මේ රටේ පොදු යහපත වෙනුවෙන් දැනට මේ බැංකු වලින් ගත්ත ණය වලින් ණය නොගෙව පැහැර හැරපු අක්‍රීය මට්ටමට පත්වෙච්ච ප්‍රධානතම ණයකරුවෝ 10 දෙනා මේ පාර්ලිමේන්තුවේදී එළිදරව් කරන්න කියන එක බලකිරීම අපි මේ වෙලාවේ කියනවා. මම කියන්න ඕන මෙන්න මේ විදිහට. පහත සඳහන් ආයතන හා සමාගම් ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන තියෙනවද? තිබේනම් ඒ කොයිතරම් ප්‍රමාණයක්ද? දැනට සේසේ නොගෙවා තිබෙනවද? ණය මුදල හෝ පහසුකම අක්‍රීය වෙලා තිබෙනවද? අක්‍රීය නම් නීතිමය වශයෙන් ඇරන් දින ක්‍රියාමාර්ග මොනවාද? මං අහනවා ගරු නියෝජ්‍ය මුදල් ඇමතුමනි, මෙන්ඩි සමාගම මේ රටේ ප්‍රධාන බැංකු දෙකෙන් කොයිතරම් මුදල් ප්‍රමාණයක් ණය රැගෙන තියෙනවද? ඒ වර කියපු අක්‍රීය මට්ටමට පත් වෙලා තියෙනවද? ඒ වගේම තමයි ණය ලෝක සමූහ ව්‍යාපාරය, ඒ වගේම තමයි ලාෆ් ගෑස්, දයා ගෲප්, ඒ වගේම තමයි CMS, MTD Workers, Yashoda Holdings, ඒ වගේම Grand Mount Hotel Limited, Mean Lanka, C Equipment Private Limited, Soft Logic Company. මෙන්න මේ ආයතන 10 මම කියපු අර අක්‍රීය ණයතත්තර පත් කරලා තිබෙනවද? මෙරටේ පොදු යහපත වෙනුවෙන් මේ කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ රටේ දුක් විඳින මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ලයිට් බිල ගෙවා ගන්න බැරුව මේ එළමන වැඩබද්ද නිසා දැවැන්ත වියදම් කන්දරාවකට මුහුණ දෙන සුළුසා මධ්‍යපරමණ කර්මාන්තකාරයෝ කඩාගෙන වැටෙනකොට මේ රටේ රාජ්‍ය ආශිර්වාද ලබාගත් සමහර අයට අනියමින් කෝටි ප්‍රකෝටි ගණන් වලින් මේ මුදල් අක්‍රීය ණයතත්තර පත් වෙලා තියෙනවනම් මේ පාර්ලිමේන්තුවේ එක දැනගන්න ඕනේ. ඔබතුමා දන්නවා මේ 120ක් ණය මේසිය 20ක් ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් විකුණනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන මහ ලොකු මුදලක් නෙවෙයි. මෙරටේ අපි කියනවා ප්‍රධානතම
බදුතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා තව.
ඒ 10 දෙනාගේ මුදල් එකතු කරලා ගත්තොත් මේ කොටස් විකුණන්න ඕන නැහැ. අනියමින් ගජමුද්‍රන්ට දෙන්න ඕන නැහැ. මේකට අවශ්‍ය ප්‍රාග්ධනය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා ලංකා බැංකුව මහජන බැංකුව අසරණ කරන්නේ එපා. ඒ සුරක්ෂිතතාවයේ ස්ථාවරත්වය තහවුරු කරන්න කියන පිළිම කරනවා. ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ රටේ පොදු සම්පත් පිළිබඳ අපි කාටත් වේදනාවක් තිබෙනවා. අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මහින්දාන නළදුගමේ අපේ ගරු මන්ත්‍රී ඇමතිතුමා හිටපු ඇමතිතුමත් ඉන්න වෙලාවේ මේ කතා කරන්න ලැබීම ඉතාම සන්තෝෂ කාරණයක්. මොකද එක්කුමා එතුමත් පමත් අපි ඔක්කොම මහනුවර ජීවත් වෙන්නේ. මේ පරිසරය පිළිබඳ කතාවේදී එතුමා ඉතා වැදගත් තෙලිදරව්වක් කරා ගිය දිය ඔහුගේ අයවැය කතාවේදී ඔහුගේ කතාව පත්තරවල ගියා මේ විදිහට. හන්තානේ අක්කර 22ක් පාචසි රුපියල් 2.38 ගානේ විකුණලා තියෙනවා කියලා එතුමා ප්‍රබල හෙළිදරව්වක් කරා මේ පාර්ලිමේන්තුවේදී. මේක විකර්ණ වාර්තාවල සාවේනත් තැන්වල සාකච්ඡා වෙති කාරණාවක්. මම කියන්නේ හන්තාන වගේ සංවේදී කලාපයක මේ වගේ පරිසර සම්පත් වල අත දියර මිනිසු පිළිබඳව ආණ්ඩුවේ ඉඳලාගෙන මේ විදියට කීම සම්බන්ධ මම එකපැත්තක සතුටු වෙනවා. විපක්ෂයේ ඉඳගෙන දිගින් දිගටම අපි කිව්වා මේ පරිසර සම්පත් වල අත තියනෙම් පිළිබඳව මහජන වේදිකාවකදී පරාජය කරන්න කලින් අපි කිව්වා මේක එළිදරව් කරන්න කියලා. හන්තාන කියන්නේ ජෛව විවිධත්වයට ආරක්ෂා කරන ප්‍රධානතම අවස්ථාවක්. අපේ ගරුව ඇමතිතුමනි ඔබතුමාට මම කියනවා හන්තාන ඉඩම් මංකොල්ලගෙන වගේම තමයි මධ්‍යම කඳුකරේ තියෙන සියලු පාරිසරික සම්පත් වල ආරක්ෂා වෙනුන් අපි කතා කරන්න ඕනේ. එහෙම එතකොට තමයි මේක පාරිශුද්ධ වෙන්නේ. අපි දන්නවා මේ මධ්‍යම කඳුකරේ තියෙන ප්‍රබලතම ජෛව විවිධත්වයට සංවේදී කලාප අවධානමක තිබෙනවා. ඔබතුමාගේ නිවස තියෙන නාවල පිටියට ඇවිල්ලා ගල්පහයට ඇවිල්ලා බැලුවොත් අපි දන්නවා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසానයි.
ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ
මන්ත්‍රීතුමා අවසර කරන්න
ජෛව විවිධත්වයේ විනාශයට කාරණාවක් වෙනවා කියලා මෙන්න විගණන වාර්තාවේ සඳහන් කරනවා 2022. ඒ නිසා ඔබතුමා හන්තාන ගැන කතා කරපු ඒ විදිහටම
අවසර කරන මන්ත්‍රීතුමා කාලය
අද විනාශ කරන පරිසර සම්පත් පිළිබඳව
කතා කරන්න කරන්න වෙනවා. කරුණාකර අවසන් කරන මන්ත්‍රීතුමා
අකුරණ දන්තුරිය වගේ පරිසර සම්පත් විනාශ වීම නිසා ජල ගැලීම් ප්‍රබල අන්දමට වෙනවා.
විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අද රට බංකොලොත් වෙලා හතරගාත දාලා ජනතාව හොම්බෙන් යන වකවානුවක විශාල අර්බුදයක් විශාල කරදරයක් බවට පත් වෙලා තියෙනවා. මේ බදු පිට බදු බර වැටීම සහ අනිත් පැත්තෙන් යම් යම් තීන්දුව తీරන හැබැයි ඒ මට්ටමින් උනත් අපි ජාතියක් විදියට රටක් විදියට වැටිච්ච තැනින්ම ගොඩ ආ යුතුයි කියන බලාපොරොත්තුවෙන් තමයි සමහර කාරණාවල්දී අපි හෘද සාක්ෂිය වෙනම අපේ වේදනාව දුන්නත් හෘද සාක්ෂියේ ජනතාවගේ පැත්තේ කාරණා ටික හොඳින් දැනුණා වුණත් අපිට සමහර අවස්ථාවල මේ තීන්දුව වලට එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන පහුගිය කාලේ අර විදුලිය පැය 13ක් නැතුව ඒ වගේම තෙල් බින්දුවක් නැතුව ගෑස් බින්දුවක් නැති තිබුණු වකවානුවක් තිබුණා. ඒ වගේම 98% උද්දමන වේගයක් ඉහළ ගිහිල්ලා වාහන මිල මේට වඩා විශාල වශයෙන් වැඩි වෙච්ච උගයක් තිබුණා. එවැනි අර්බුදකාරී වටපිටාවක මේ රට බාර අරගෙන ජනාධිපතිතුමා යම් පමණකට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඒ වගේම මේ විශ්වාසය තුළ තමයි අපි පහුගිය දිනවල මේ බදු පනතේ එනකොට ඒකට අපි අතිබහුතරයේ එකඟුනේ නේ. මන්ත්‍රීවරු ගහමරාගත්තේ නැති එක විතරයි මම ඊයේ පෙරදත් මේ කිව්වම සමහරව අපේ ඇඟට ගොඩ වෙන්නව. නමුත් මේක තමයි ඇත්ත. ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් අපේ හෘද සාක්ෂිය කා කියනවා මේ වේදනාව තියෙනවා. හැබැයි මේ වේදනාව මට්ටමින් අපි මෙතනින් ගොඩ යන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ සඳහා යම් වැඩපිළිවෙළක් තියෙනකොට අපි තීන්දුව කරා මේ වෙලාවේ මේ වැඩේ මේකට එහා විකල්පයක් නැති නිසා මෙතනදී උදව් කරන්න ඕන කියලා. හැබැයි ඒ එක්කම අපි රජයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මෙතනදී මේ ගත්ත වගේම ජනවාරි පෙබරවාරි වෙනකොට මේ භාණ්ඩ බිල ඉහළ ගිහිලා විශාල බදු බරක් එක්ක ජනතාව පීඩාවට පත් වෙනකොට භාණ්ඩ මිල වැඩිවීමකට ලක් වෙනකොට ඒ සියලු දෙනාට සහනයක් දෙන්න ජනාධිපතිතුමාට සහ රජයට වගකීමක් තියෙනවා. ඒ සහනේ දේවි කියන විශ්වාසයත් එක්ක තමයි අපි මේ ඡන්දයට සහයෝගය ලබා දෙන අය වෙයිට. ඒ වගේම ඒ සහයෝගය තුල අපි ජනතාවට කියනවා ඉදිරි කාලය තුර යම් පීඩනයක් එනවා. ඒ පීඩනය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවක් විදියට ඒකේ දායකත්වය මැදිහත් වීම කරලා මේ සහන යම් ප්‍රමාණයක් ලබා දෙන්න පහුගිය කාලේ කටයුතු කරා වගේම ඉදිරියට කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් මුලාසනේ මන්ත්‍රීතුමනි පහුගිය කාලේ මේ බදු අය කිරීම පිළිබඳ විශාල විවේචන තියෙනවා පක්ෂ විපක්ෂ කාගේ තුල. මේ විවේචන තුල අය කළ යුතු බොහෝ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු අය කරන්නේ නැහැ. ඒ අය බදු දැලෙන් නිදහස් වෙලා තියෙනවා. මහා පරිමාණ ණය ගත්ත අය ඒවා අතහැරලා තියෙනවා. ඒ නිසා විශාල අර්බුද රාශියක් තියෙනවා කියන කාරණාව ඇත්ත. ඒක විපක්ෂ කිව්වත් අපි කිව්වත් කවුරු කිව්වත් ඒ ඇත්තට අපි මුහුණ දෙන්න ඕනේ. ඒකට මුහුණ දෙන ගමන් වහාම ඒ බදු දැලෙන් පැරලා යන මහා පරිමාණ ව්‍යාපාරිකෝ බදු ලබා ගත යුතු අයගෙන් බදු ගන්න මහ භාණ්ඩාගාරයේ කටයුතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ රටේ බදු ප්‍රතිපත්තියේ වෙන්න ඕන අර මල නොතරා රොන් ගන්න මනබඹර වගේ මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට පීඩාව දෙන්නේ නැතුව වැඩි ආදායම් තියෙන වැඩි ව්‍යාපාර කරන විශාල ප්‍රමාණයේ වැඩ කටයුතු කරන අයගෙන් බදු ගන්න එක. ඒ කරලා අඩු ආදායම් අපිට සහන දෙන්න ඕන. හැබැයි අපි අඩු ආදායම් අය සම්බන්ධව කියනකොටත් මුලස්නේ මන්ත්‍රීතුමනි තව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පහුගිය කාලේ මේ රටේ දුප්පත්කම නැති කරන්න සමෘද්ධි ව්‍යාපාරයේ විශාල වැඩ කොටසක් කළා. ඒ වැඩ කොටස කරපු ව්‍යාපාරයේ යම් ප්‍රමාණයකට හකුලලා පැත්තක තියලා අද මහා විශාල සද්දයක් දාලා අපි අස්සස්ම ගෙනලා තියෙනවා. ආණ්ඩුවක් විදියට අස්සස්ම ගෙනකොට මම බුද්ධලිකව විරුද්ධ වුණා ඒකේ තියෙන අඩුපාඩු ගැන කියලා. ඒ අස්සස්ම අපි හිතුවා කියපු විදියට අඩු ගානේ සුදුස්සට සහන ලැබිලා නුසුදුස්ස ඉවත් වෙලා කොහොම වුණත් සාධාරණයක් වෙයි කියලා. හැබැයි අද නිකන් අලියෙක් විදිලා මීයේ බී කරා වගේ තමයි අස්සස්මෙන් ඇත්ත දුප්පතුන්ට සහන ආධාර ලැබිලා නැහැ. ලක්ෂ ගණනක් පොහොසත් ධනවත් බලවත් සහ විවිධ රජ්‍ය රැකියාවල තියෙන ආදායම් තියෙන අයට සහන ආධාර ලැබෙනකොට ඇස්කන් පේන්නේ නැති විවිධ අසනීප තියෙන ඒ වගේම ආදායම් කිසියක් නැති අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සමෘද්ධියත් කැපිලා තියෙන අස්සස්මත් නැතිලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ රටේ මිනිස්සු අද කබලෙන් ලිපට වැටෙන එක තවදුරටත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලගෙන් ඒ වගේම ජනාධිපතිතුමාගෙන්
ඔබතුමාටම විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මේක කියනකොට බීරි අලින්ට වීණා ගානවා වගේ සද්ද නැතුව ඉන්න එපා. මේක ඔබතුමාගේ ජනාධිපති සීන ජනාධිපති බලාපොරොත්තු වලට බලපානවා. ඒ නිසා අද මම මේ කියන මමත් මේ ප්‍රශ්නෙට සාධාරණ උන් නැත්තම් මේ ආණ්ඩුව ඉන්නේ වද නැද්ද කියලා තීන්දුව කරන්න වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව මේට වඩා වගවීමක් ඇතුව හොයලා බලලා කටයුතු කළ යුතුව තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශයට අපි කියනවා මේ ප්‍රශ්නේදී ඒ තියෙන කාරණා නිර්ණායක මේ සියල්ල වැරදි අඩුපාඩු සහිතයි. මුල් හිටපු සභාපති ඉවත් වුණා. ඒ වගේම නිර්ණායක වල අඩුපාඩු කියන කාරණාව තියෙනවා. මේක කරන ප්‍රාදේශීය ලේකම්ුණා ඉවත් වුණා. ශේෂ නිලධාරීන් ඉවත් වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ජනතාව සතුටුත් නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුවට ලැබිච්ච දේකුත් නැහැ. ඔක්කොම පුස්සක් කළා. ඉතින් ඒ නිසා මේක නිවැරදි කරනවා නම් එතනට අපි උදව් කරන ගමන් ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්න මැදිහත් වෙන්න කියලා බොහොම වගකීමෙන් ඉල්ලනවා. අනිත් පැත්තෙන් අපි මේ බදු බර සහ අනිකුත් විවිධ බදු ගැනීම නිසා භාණ්ඩ මිල ඉහළ යනවා කියන කියද්දි හැබැයි අද අපි කාටත් පේනවා මේ මෞබ්‍රම පත්‍රයේ තියෙනවා ලොකුලුණු වෙඳපොලේ ලොකු මාපියාව ඊයේ 200ට 250 තිබුණ ලොකුලුණු කිලෝ එක අද 500 දක්වා වැඩි වෙලා බද්දාවෙත් නෑ තාම. අනිත් පැත්තෙන් ආනයන තාම නතර කරෙත් නෑ. මොනවාරි සාකච්ඡාවක් කුණේ ගමන් මහා වෙළඳ මාපියාවක් තියෙනවා. මේ ලොකුඩුණු විතර නෙමෙයි බිත්තරේ මිල වැඩි වෙලා මස්පාන්සොල මිල වැඩි වෙලා අනිත් සියල්ල මිල වැඩි වෙලා. එතකොට මේවා පාලනය කරන්න අපිට ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යතුමාගෙන් රාජ්‍ය අමාත්‍යතුමාලගෙන් ඉල්ලනවා අපිට බදු එකතු කරගන්න අයගෙන් එකතු කරගන්න. ඒ වගේම සමහර ඒවා බදු බර නිසා ඉහළ යන්නේ නැති භාණ්ඩ වෙනත් විදියකට වැඩි කරනවා. ඒ උපාඩිකම නවත්තන්න මේ සමහර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ඒක කරන්න බැරි නම් ඇත්තට අපිට ආණ්ඩුවක් කරන්න බෑ. අපි ජනතාව අපි කියන විශ්වාසයක් තියෙන කන්නේ. ඒ නිසා කරුණා කරලා මේ වෙලාවේ බද්ද 118 නැත්තම් 3 වැඩි වෙනකොට ඒට වඩා 3-4 ගුණයින් දැන් අද මේ ලුණු වල මිල 3-4 වෙන 100 ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා එවැනි වැඩි ප්‍රමාණයකින් වැඩි වෙන එක වළක්වන්න නම් අපි මැදිහත් විය යුතුව තියෙනවා. ඒ වගේම තමයි රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිරිපිටි සානිකුත් අත්‍යවශ්‍ය දේවල් පොහොර ඇතුළු සමහර
දේවල් ඒවගේම විදුලිය මේවලට යම් බද්ධ නිසා යම් බලපෑමක් එනවනම් ඒක අඩුවා දැන්ලා නිසා සාමාන්‍ය
මන්තුමා අවසන් කරන්න
මට තප්පරයක්ද සාමාන්‍ය ජනතාවට දැනෙනවා ඒ නිසා සූරසරදීර්ගේ ප්‍රතිපත්තිය වුණෙත් අඩු වැඩි ආදායම් තියන අයගෙන් වැඩි අඩුවා දැන් ලබන අයට ලබා දෙන එක ඒ වගේම තමයි ලෝකයේ බදු ප්‍රතිපත්තියේ බෞද්ධයෝ විදියට බුදුපණෙත් තියෙන්නේ
අවසන් කරන මන්තුමා
මාර්ගනුව කටයුතු කරන්නේ ඒ නිසා මේ ප්‍රතිපත්තිය
කාලේ මීට වඩා දෙන්න බෑ මන්තුමා
ලෝක මේ කාර්ය කරන එකේදී යම් සහයෝගයක් දෙනවා හැබැයි මේවා નિවර්ධි කරගෙන ඉස්සරහට නොගියොත්
ඒදී
විශාල අර්බුදයකට අපි හැමෝම ලක් වෙනවා කියන කාරණා මතක් කරන කොහොම ස්තුති
ස්තුති මිලකට ගරු තුෂාර ඉන්දුනිල් අමරසිරි මහත්මයා විනාඩි 7ක කාලයක් තියෙනවා මීළඟට විපක්ෂ ඉරාන් වික්‍රමරත්නතුමා දැන් ගරු මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
විපක්ෂයේ කතා කියෝ නැහැ වගේ මුලසනේ සභාපතිතුමනි අයවැය විවාදයේ අවසාන දවස විපක්ෂයේ කතා අහගෙන ඉඳපුවාම හරියට නිකන් මාස 14 දරුවෝ වගේ මේට මාස 15කට කලින් මේ රට තිබුණේ කොහෙද කියලා හොගක් අයට අමතක වෙලා අපිට මතකයි මේට මාස 15කට කලින් තෙල් පෝලිං ගෑස් පෝලිං විදුලිය කපලා මිනිස්සුන්ට කන්න නැ බඩු මිල නැ ඒ නිසා අරගල ඇවිල්ලා සංචිත ඒ විතර වගේ නෙවෙයි උද්දමනයේ 95ක් අපි ඉතාම අසීරු කාලයක ඉඳන් මේට මාස 15කට කලින් ඒ නිසා අද ආණ්ඩුවට සිද්ධ වෙච්ච එකම දේ තමයි මේකට විසඳුමක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන්න. ඒක අපි නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යන්න කලින් මේක යන්න ඕනේ කියලා යෝජනා කරේ විපක්ෂයේ තමුන්නාන්සලා. ඔබතුමාලා තමයි අපිට බැන්නේ මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. හර්ෂද සිල්ලාමැතිතුමා දිගින් දිගට කිව්වා. විපක්ෂ නායකතුමා කිව්වා. තමුන්නාන්සලාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් මේක වෙන්නේ නැහැ කියලා. අධිකරණයක් තීන්දුව කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් මේ ප්‍රශ්නේ හරි කියන එක තමයි කිව්වේ. පහුගිය රජයේ නොගියා කියන එකට චෝදනාවක් එල්ල වුණා. එනිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියපු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගන්න ඒ ඉලක්ක සපුරන්න අපට සිද්ධ වුණා රාජ්‍ය ආදායම වැඩි කරන්න ඒ සඳහා බදු ගහන්න සිද්ධ වුණා ඒ නිසා මේක මේ ආණ්ඩුවට පිටරක් ගහන්න ඕනේ නැහැ තමුන්නාන්සේලා අපි සියලු දෙනෙක්ට එක්කව් වෙලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීන්දුව කරේ හැබැයි අද වෙනකොට අපි සතුටු වෙන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද දෙවනි වාරකේ ලබා දුන්නා අද US බිලියන 337ක් ඒකට සමගාමීව ලෝක බැංකුව දෙනවා ඒකට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුව දෙනවා මේ ආයතන තුනේම එකතුව ගත්තොත් US මිලියන 1000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි මාස දෙකේ රජයට ලැබෙනවා මේ මුදල ලැබෙනවත් එක්ක රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඩොලරේ පහළට එනවා බඩු මිල වැඩි වෙනවා විදේශ ආයෝජන එනවා විදේශ සංචිත වැඩි වෙනවා ඒ නිසා ආර්ථිකය ශක්තිමත් වෙනවා විපක්ෂයට තියෙන ලොකුම ප්‍රශ්නේ මට තේරෙනවා වේද අපේ මේ මන්ත්‍රීතුමාලා තමුන්නාන්සේලාටගේ තමුන්නාන්සේගේ නායකතුමාගේ දැන් ඉතින් ඔක්කොම ගැලවිලා තියෙන්නේ ඒ නිසා ඔබතුමාලට මට තේරෙනවා තමුන්නාන්සේලාට මේ ආර්ථිකය ශක්තිමත් වෙලා මේ රජයේ ශක්තිමත් වීමත් එක්කම ඔබතුමාලගේ සීන බොද වෙලා තමුන්නාන්සේලාගේ වේදනාව අපට තේරෙනවා ඔබතුමාලා දිගින් දිගට කිව්වා තමුන්නාන්සේලා දිගින් දිගට කිව්වා මේ බදු වැඩිවීම පිළිබඳ තමුන්නාන්සේලා දිගින් දිගට කිව්වා මේ වැට්ටක වැඩි කිරීම පිළිබඳ මිනිසුන්ට තියෙන අමාරුව තමුන්නාන්සේලා කිව්වා ඒක ඔබතුමාලා කියනවා වගේම අපිත් ඒ ස්ථාවරේ ඉන්නවා අපි ආණ්ඩුවේ හිටියට අපි මේකට ඡන්ද දුන්නට අපි ලේ ඇටම අස්නහර වලින් ආපු මිනිස්සු නැතුව නෙවෙයි අපට තේරෙනවා මේ බදු බර වැඩි මේක මිනිස්සුට අමාරුයි වැට්ටක වැඩි මේ සියල්ල අපි පිළිගන්නවා හැබැයි අපිට මෙයින් එහා තියෙන විකල්පය ඔබ කියන්නේ ඔබ චෝදනා මිසක් යෝජනා කරේ නැහැ ඔබට කිසි යෝජනාවක් නැහැ ඔබට තියෙන චෝදනා විතරයි ඔබ අපිට කියන්න මේ විදිය නැතුව අද දැන් අපි ගත්තදින් මගේ ළඟ තියෙන 2001 අවුරුද්දේ අපේ රාජ්‍ය ආදායම බිලියන 1500යි වියදම 3000යි අපි කොහමද ගැට ගහගත්තේ මුදල් ලච්චු ගැහුවා ණය ගත්තා 2000 ආදායම 2000යි හිඟය 1000යි මොකද කරේ අච්චු ගැහුවා ණය ගත්තා හැබැයි අපි 3000 වෙනකොට අපි මිලියන 3000ක් රාජ්‍ය ආදායම අපි වැඩි කරගෙන තියෙනවා බදු වැඩි කරලා අපේ ඉලක්කය ලබන අවුරුද්ද වෙනකොට මේක මිලියන 4000 කරන්න මිලියන 4000 කරන්න නම් අපට සිදු වෙලා තියෙනවා මේ බදු වැඩි කරන්න ඉතින් අපි පිළිගන්නවා මේකෙන් අමාරුයි හැබැයි ඔබතුමාලා කිව්වා මේක නිසා සියලු මිනිස්සු මේ රටේ මිලියන 22ක්ම මේකට වග කියන්න ඕනේ කියලා හැබැයි අපි කියන්න ඕනේ අත්‍යවශ්‍ය ආහාර වලට මේ වැට්ටක නැහැ අද හාල් වලට නැහැ පිටි වලට නැහැ පාන් වලට නැහැ පරිප්පු වලට නැහැ අල වලට නැහැ ලූණු වලට නැහැ තමුණාසෙලා විදුලියට වැට් එක තියෙනවයි කියලා. විදුලියට වැට් එක නැහැ. තමුණාසෙලා බොරු කියන්න එපා. විදුලි බිලට වැට් එක එන්නේ නැහැ. අධ්‍යාපනයට වැට් එක නැහැ. බෙහෙත් වලට වැට් එක නැහැ. ප්‍රවාහණයට වැට් එක නැහැ. ඒ නිසා තමුණාසෙලා බොරු මත සමාජගත කරනවා. තමුණාසෙලා එකක් දෙකක් අල්ලගෙන කතා කරනවා. හැබැයි මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය වැඩිමනකට සෞඛ්‍ය අධ්‍යාපනයේ බෙහෙත් ආහාර ද්‍රව්‍ය මේ කිසිවකට වැට් එක නැහැ. ඒ නිසා අපි පිළිගන්නවා මේ ගහන වැට් එකෙන් යම් භාණ්ඩ ප්‍රමාණයකට වැට් එක ඇවිල්ලා වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි ඉල්ලීමක් කරනවා. අපි මේ අයවැය රජයට ඡන්ද දෙනවා. අපි පැහැදිලිව කියන්නේ මේ අයවැය සම්මත කරන්න අපි රජයට ඡන්ද දෙනවා. හැබැයි අපි ඡන්ද දෙන්න හිතට එකගම නෙවෙයි. අපිට මිනිස්සුගේ අමාරුව නොදැන නෙවෙයි. අපිට මිනිස්සුගේ අමාරුව දැනෙනවා. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට මේකේ ලොකු වෙනසක් වෙනකු විපර්යාසයක් සිද්ධ කරනවායි කියලා.
පෙබරවාරි විනාඩි දෙකක් කාලය ඇතුළත තව 2 minutes.
ඒ නිසා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රජයේ විශේෂයෙන් ඔබතුමාලා මේ VAT එකෙන් අලුතෙන් බලාපොරොත්තු වෙන ආදායම බිලියන 180යි. Pay tax එකෙන් 150යි. ඔබතුමාලා මේ සියල්ල ගත්තාම withholding tax එකෙන් 150යි. මේ ඔක්කොම ගත්තාම බිලියන 480ක් තියෙනවා. අපි කියන්නේ මේක ගහන්න එපා. මේක ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේක වෙනස් කරන්න. අපි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේ පෙට්‍රල් වලට ගහන VAT එක මේකෙන් අයින් කරන්න. තමුණාසෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේවා කියලා කතා කරන්න. අපි ඔබතුමාලට කියන්නේ මේක VAT එක වැඩි කරන්න ඕනේ නැහැ. Pay tax ගහන්න ඕනේ නැහැ. Withholding tax ගහන්න ඕනේ නැහැ. ස්ථිර තැන්පතු කාර්යයන්ට බදු නොගෙවන අයට බදු ගෙවන්න කියන්න. බදු නොගෙවන අයගෙන් බදු ගන්න කවුරුත් කටයුතු කරන්නේ නැහැ. අද බලන්න පළවෙනි ප්‍රබල ආනයන කරුවෝ අපනයන කරුවෝ 75% බදු ගෙවන්නේ නැහැ. 75% බදු ගෙවන්නේ නැහැ. අද සියලුම කැබලි කරන කොළඹ තියෙන අපාර්ට්මන්ට්ස් 3202ක් මේකෙන් 75% හදපු මිනිහා අද බදු ගෙවන්නේ නැහැ. ලොකුම වීමෝල් හිමියෝ බදු ගෙවන්නේ නැහැ. අද ගත්තොතින් මට ලයිස්තුවක් යන්න පුළුවන්. රජයට බදු ගෙවන්නේ නැහැ. මහලකොඩ ඔබතුමාලා වැට් එක ගහලා තියෙනවා. වැට් ෆයිල් රිටර්න් එවලා තියෙන කීයද? 4000යි. හර්ෂ මන්ත්‍රීතුමා රිටර්න්ස් එවලා තියෙන වැට් ෆයිල් 4000යි. මේකෙන්ද ගන්න යන්නේ? වැට් අපෙන් ගන්නවා. හැබැයි වැට් ගෙවන්නේ නැහැ. ඒ නිසා අපි මෙරටේ ජනතාවට කියනවා මොනවාරි තැනකට ගිහලා වැට් කපනවනම් බිලක් ඉල්ලන්න කියලා. ඒ නිසා වැට් රිටර්න්ස් එවලා තියෙන ලංකාවේම 4000යි. බදු ගෙවන්නේ 31000යි. ඒ නිසා අපි කියන්නේ රජයට මේ මිනිස්සු අහිංසක මිනිස්සුන්ට බදු ගහන්න එපා. මේවා බදු ගෙවන්නේ නැති මිනිස්සුගෙන් බදු ගන්න. බදු ගෙවන්නේ නැති මිනිස්සුගෙන් බදු අය කරගන්න. සුරා බදු දෙපාර්තමේන්තුවේ ලයිසන් නැතුව විශාල වංචා සිදු වෙනවා. රේගුවේ හොරනම් දාලා ආනයනය කරනවා. ඒ කියන්නේ කඩේ වැඩ කරන එක්කෙනාගෙන මට ආනයන කරනවා. ඊට පස්වදා මේ කම්පැනිය වහනවා. විශාල වශයෙන් වංචා සිදු වෙනවා. ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධිකරු අධිකරණ ඇමතිතුමා මුදල් ඇමතිතුමා නීතිපතිතුමා අද සියලු දෙනා අපි එක්කව වෙලා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න අපි කතා කරා. ලෝකෙ එකම රට අභියාචන හතරක් දාලා අවුරුදු 15 බදු ගෙවන්න බැරි එකම රට ලංකාව. මේක අපි අවුරුදු දෙකකට කෙටි කරනවා. අද අපි පනත හදන්න මූලික ආරම්භය කරා. ඒ නිසා මේ බදු මේ දැති මිනිහට ගහන්න එපා. දුප්පත් මිනිහට ගහන්න එපා. වක්‍රබදු වැඩි කරන්න එපා. ඒ නිසා අපි රජයට කියන්නේ මේවා අය කරගන්න. දේශීය ආදායම් බදු මාර්ග දෙපාර්තමේන්තුව බදු හිටියොත් කවදාවත් සියබලා පිටියමතුමා ඔබතුමාලට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලගේ මේ ආයතන තුන ලෝකයේ අනිත් රටවල් වල මේ සියල්ල පඩි හැම ආදායමක්ම කපනවා ටැක්ස් එකට. අපි හැම
නේ අපේ රටේ අවසන් කරන්න
ඉවරයි. කැමැති නම් බදු ගේන ක්‍රමවේදයක්. ඒ නිසා අපි රජයට කියන්නේ මේ වෙලාවේ අපිට වෙන විකල්පයක් නැහැ. මිනිසුගේ අපහස්තාවේ දොදන නෙවෙයි අපි ඡන්ද දෙන්නේ ආණ්ඩුවට. අපි දන්නවා මිනිසුගේ අමාරුව වේදනාව. හැබැයි අපට මෙයින් එහා විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය නිසා තමයි ලෝක බැංකුව සල්ලි දුන්නේ. ඒ නිසා තමයි ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දුන්නේ. ඒ නිසා අපිට වෙන විකල්පයක් නැහැ. හැබැයි අපි කියන්නේ පොඩි මිනිහට බදු ගහන්න එපා. තියෙන මිනිහගෙන් අරගෙන මේක පොඩි මිනිහට සාන දෙන්නේ කියලා අපි ඉල්ලා සිටින්නේ. ලබන අවුරුද්දේ අලුත් අවුරුද්ද ඉස්සෙල්ලා බොහොම ස්තුතියි.